තේරිත අපි හැම වෙලාවෙම කවුරු හරි යමක් හැකියි කියලා දෙනකොට ඒක බොහොම කාරණකෝ අපි බුදුහාමරේ කාලේ ඉඳන්ම මේ අහලා තියෙන දා පිට කෙරෙක දෙනවා දෙන්න. පිට කෙරෙක දෙන්නේ කියන්නේ අපි අර දෙන්නේ මනාගාමී රත්නාවුල සමහර ස්වාමීන් වහන්සේලා කියලා කියලා තියෙනවා මේ දහම ඉඳ ගන්න අහගන්න පැහැදිලි කරගන්න කියලා. ඒ නිසා අපි නැවතත් අපේ
මහත්යයා ඒකෙන් හිතන්න එපා මම ඔක්කොම දන්නවා කියලා. මාත් දන්නේ නැහැ. අපි මේ එකතු වෙලා දහම හොයන එක එහෙමයි සාකච්ඡා ධර්ම සාකච්ඡා. ඉතින් ඔයගලන්ටත් ඒ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු තියෙනවා නම් නැත්නම් වෙන අදහස් තියෙනවා නම් මේ ඒවා කියන්න පුළුවන්. දුක්ඛාරය සත්‍ය කියන එක මොකද මේ චතුරාර්ය සත්‍ය ඇහෙන්න නැත්නම් ළඟට එන්න මේ බබලේ එකේ සද්දේ එක වැහුවනම් හරි දාඩිය ෆෑන් එක සද්දේ. කමක් නැහැ. කමක් නැහැ. ඔය ඇහෙන විදිහට ඇහෙන්නේ නැත්නම් ඇහෙනවද අම්මට? ඉස්සරහට එන්න මේ අන්න හරිය. ඉතින් දුක්ඛාරය සත්‍ය කියන එක තමයි. හරි. ආ දැන් අහගන්නකෝ. දැන් වෙනවද නවත්තලා නේද? දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න ඕන. දුක්ඛාරය සත්‍ය විතරක් නෙමෙයි අපි උත්සාහ කරන්න ඕනේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. මොකද ඒ චතුරාර්ය සත්‍ය දැනගත්තොත් තමයි අහලා තියෙනවද සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන දැන ගැනීම. දැන ගැනීම කියන්නේ දැනටත් ඔයගොල්ලෝ දන්නවනේ චතුරාර්ය සත්‍ය. ඒ දැන ගැනීම නෙවෙයි. දැන් චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා ඇහුවොත් අපි හිතෙන් කටපාඩමින් කියනවා ගිරව් වගේ නේ. දුක සමුදය නිරෝධය මාර්ගය. ඒ දැන ගැනීම වටිනවා. හැබැයි එතනින් එහාට ගිය නුවණක් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සම්මාදිට්ඨිය කියලා මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය කියලා කියනවා නේද? මෙහෙම සත්‍ය හතරක් තියෙනවා කියලා ඒ ඥාන හතරක් ඇති කරගන්නවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මෙන්න මේකට තමයි සම්මාදිට්ඨිය කියලා දේශනා කරලා තියෙන්නේ. අයං උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මොකද්ද මේ ඥාන හතරට? සම්මාදිට්ඨිය හදාගන්න එකත් ලේසි නෑ. එක ඥානයක් නෙමෙයි, ඥාන හතරක් ඇති වෙන්න. ඥාන හතරක් ඇති වුණොත් තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. දැන් ටිකක් බය වෙනවා මේ එක ඥානයක් හදාගන්න කියලා ඥාන හතරක් ඇති කරගන්න කියනවා නේද? ඇහුවේ එක ඥානයක් ගැන දුක්ඛේ ඥාන දුක්ඛාරය සත්‍ය මේ හතරක්ම ඇති කරගන්න. ඉතින් මේ අපිට පොඩි පහසුවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හතරෙන් එක ඥානයක් ආවොත් ඥාන හතරම එනවා. කියන්නේ දුක්ඛේ ඥානං කියන එක ඇති වුණත් අනිවාර්යෙන් සමුදය ඥානං තියෙනවා, නිරෝධේ ඥානං තියෙනවා, මග්ගේ ඥානං තියෙනවා. එහෙම නැත්නම් අපිට සමුදය ඥානං ආවොත් දුක්ඛේ ඥානං, නිරෝධේ, මග්ගේ ඥානං එක්කම තමයි සමුදය ඥානේ. ඒක කියන්නේ ඒවත් ගන්න. ඒ ඔයගලන්ට හිතෙනවා නම් මම දුක දන්නවා, අපි හැටියට දුක් විඳිනවානේ නේ. ඒකෙන් බේරෙන්න තමයි මේ ඔක්කොම කරන්නේ. දුකට හේතුවත් අපි අහලා තියෙනවා තණ්හාව කියලා නේද? දුක්ඛ නිරෝධෙත් අහලා තියෙනවා නිවන කියලා. අපි දන්නේ නැත්තේ මාර්ගය තමයි නේද? මොකද්ද යන්න ඕන? ඈ? මාර්ගය දැනගන්න ඕන. ඉතුරු ටික දන්න ඕන. එහෙනම් තමයි අපිට හිතෙන්නේ. මතක තියාගන්න මාර්ගය දන්නේ නැහැ කියන්නේ ඥාන තුනක් නැහැ කියන එක. එතකොට දුක්ඛේ ඥානං තියෙනවා නම් සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ගේ ඥානං එතනම එනවා. එතකොට මේ මාර්ගය තාම හරියට දන්නේ නැහැ කියනවා නම් අර දුක්ඛාරය සත්‍ය ගැන දන්නේ නැහැ. සමුදයාරය සත්‍ය දැකලා නැහැ කියන එක තමයි එතනින් තේරුම් ගන්න තියෙන්නේ. ගල සම්මා දිට්ඨිය කියනකොට ඒ ඥාන හතරම තියෙනවා. ඒක දේශනා කරනවා උන්වහන්සේ මේ එක ඥානයක් ආවොත් ඥාන හතරම පහළ වෙනවා ඒ වෙලාවේ මඩුවක් නැති. ඒකට එහෙම නුවණක් වෙන්න ඕන. එතකොට දැන් අපි දන්න දුක කියලා දෙයක් දන්නවනේ නේද? මොනවද දුක කියන්නේ? ලෙඩ වෙන එක දුකයි. වයසට යන එක දුකයි. මැරෙන එක දුකයි නේද? ජාති ජරා ව්‍යාධි මරණ මේවා දුකයි කියලා අපි අත්දකින්න. ඒක මේ ඕන කෙනෙක් දන්න දුකක්. ලෝකෙටයි තියෙන්නේ ඕන කෙනෙක් දන්න. ඔය දුක දැනගන්න බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙන්න ඕනද ලෙඩ වෙන එක දුකයි කියලා? නේද? දැන් අනිත් ආගම් වල අය දන්නේ නැද්ද ලෙඩ වෙන එක දුකයි කියලා? දන්නවා. එහෙනම් මේක කියා දෙන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතනින් එහාට ගිය ඊට වඩා ගැඹුරු දෙයක් වෙනවා. නේද? ලෙඩ වෙන එක දුකයි, වයසට යන එක දුකයි, මරණය දුකයි කියන එක අපි අර උදෙත් මතක් කළා. සිදුහත් කුමාරයාටත් ওই ටික කියා දුන්නයි කියන්නේ. කවුද? සතර පෙර නිමිති දකින්නමද? දන්නේ නැමෙති කියා දුන්නා නේද? මේ ලැඩවීම දුකයි. ඕක ඔබ රාමකටත් වෙනවා. නේද? එහෙම එහෙම ඒ දුක් ටික දන්නේ නැමෙති දැනගෙන හිටියා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධත්වයේ ලබලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා එකක් අවබෝධ වුණා. මේක පෙර නොයසූ විරු ධර්මය කියලා නේද? පෙර නැවතු විරු ධර්මයන් නම් ඥාන මත දැනගෙන හිටිය ටික වෙන්න පුළුවන්. බෑ. ඒක නෙවෙයි නේද? ඒකට වඩා වෙනස් වෙන්නේ. මේක කලින් මිනිස්සේ දෙවියෙක් බ්‍රහ්මෙන් මාරේ කිසියම්ම කෙනෙක් නැවතු විරු ධහමක් පෙර නැවතු විරු ධහම. ඒ කියන්නේ අපි අන්න ඒ වගේ ධහමක් මේ බුදු කෙනෙක් අවබෝධ කරලා අපට දේශනා කරන්න කියන තැන මානවා. එහෙනම් මේ දුක කියන එක දුක්ඛ ආර්ය සත්‍ය කියන එක අපි හිතන මේ අපිට නිකන් ලෙඩක් හැදුනහම එන දුකට වඩා ටිකක් ගැඹුරක් තියෙනවා. දැන් ඒකේ අනිත් පැත්තෙන් මම අහුවොත් ලෙඩක් හැදුන් නැත්නම් දුක තියෙනවද? නැහැ. ලෙඩ උනත් විතරනේ ඒ දුක ගැන කතා කරන්න දැන් ලෙඩක් නැත්නම් අනාගතේ ලෙඩ වෙයි කියලා ඕනනම් දුක් වෙන්න පුළුවන්. දැන් බුදු කෙනෙක් දැනගන්නේ මේ අනාගතේ ඉන්න දුකක් ගැන නෑ. මේ මහතේ තියෙන දුකක් වෙන්න ඕන නේද? ආරේත. අනිත් එක තේරුම් ගන්න දුක්ඛාරය සත්‍ය පොදු මනුෂ්‍ය ලෝකෙට විතරද? සතර අපායේ එහෙනම් කොහොමද තියෙනා නේද? දුකයි. දිව්‍ය ලෝකෙ. ඒකෙත් තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ. එතනත් මේ චතුරාර්ය සත්‍යෙම තියෙනවා. එකනේ දුක්ඛාරය සත්‍ය කියන එක තියෙනවා. දැන් අපි අහලා තියෙන විදිහට නම් දිව්‍ය ලෝකෙ හැම බොහොම සැපයි. බ්‍රහ්ම ලෝකෙ ඊටත් වඩා ඒ දුකක් නැහැ දිව්‍ය ලෝකෙ තියෙන දුක. එතකොට ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය නෙවෙයි. එහෙනම් දුක්ඛාරය සත්‍ය කියන එක ඔය හැමතැනම පොදු දෙයක් වෙනවා නේද? කොන්නම්ක දෙන්නා මේ ලෝකය කියනකොට දුකයි කියලා. ලෝකය කියනකොට මනුෂ්‍ය ලෝකේ විතර නෙවෙයි දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඒවත් අයිති. ඒ ලෝකත් දුක වෙනවා නම් ඒ ලෝකත් සංසාරයි. නේද? ඒත් ඇයි දිව්‍ය ලෝකේ දුකයි කියන්නේ? අපි හිතනවා දිව්‍ය ලෝකේ ආයත ඉවර වුණහම ආයේ එන්න වෙන හින්දා දුකයි. ඒක ඒ වෙලාවේ තියෙන දුකක්ද අනාගතේ දුකයි? අනාගතේ නෑ. දිව්‍ය ලෝකේ නෙමෙයි දුක. කොහමරි දිව්‍ය ලෝකෙට ගියා නම් හරි. අපායේ විතරයි දුක තියෙන්නේ. දැන් නම් තේරෙන මනුෂ්‍ය ලෝකෙත් දුකයි නේ. එතකොට මේ දුක තියෙන අපි විඳින දුකකුත් තියෙනවා. ඒ විඳින දුක තමයි කායික දුකයි මානසික දුකයි නේ. ඒ දුක දැන් එකම සිද්ධියේ හැමෝටම එක වගේ දෙන්නේ. එක එක්කෙනා වෙනස් නේද? පුද්ගලයනුව වෙනස් වෙනවා නේද? දැන් දරුවෙකුට අසනීපයක් වුණා කියන්නේ ඒක ගන්න හැටි එක එක්කෙනාට වෙනස්. එතකොට මේ පුද්ගලයනුව වෙනස් වුණා නම් ඒක ආර්ය සත්‍යයක් වෙන්න බෑ නේද? එතනින් තේරුම් ගන්න ඒ අපිට කායිකව හෝ මානසිකව දැනෙන දුක ගැන නෙවෙයි කියන්නේ. ඒ දුක අපි ඕන කෙනෙක් අත්දැකන එක. ඒ දුක නැති කරගන්න තමයි ඔය කරන්නේ ඔක්කොම කරන්නේ. අපි ජීවිතේ දරුවොත් කායික දුකයි මානසික දුකයි අඩු කරගන්න තමයි තේරම මේ වෙනකන් කරලා තියෙන්නේ. දුක නම් අඩු වෙලා නැහැ. හැමදේම කරලා තියෙන්නේ ඔබ අඩු කරගන්න හිතාගෙන. එතකොට ඒ දුකට එහා ගිය දෙයක් තියෙනවා මේ බුදුගණන් දේශනා කරන. ඔය කියන දුක අයිති වෙනවා දුක්ඛ දුක්ඛ කියන එකයි කතානිත් එක. විපරිණාම දුක්ඛ කියන එකයි මොනවාද? දැන් අපිට දුකක් ඇති වුණාම දුකයි. කියන්නේ දෙයක් හැදුනහම දුකයි. නේද? තවත් දුක එන විදිහක් තියෙනවා. අපි කැමති දෙයකට මොනවා හරි වුණොත් එතකොටත් දුකයි. ඒ කියන්නේ අපි හොඳයි කියලා එකතු කරගන්න දේවල් වලට හානියක් වුණත් අපිට දුක එනවා. ඒ කියන්නේ ඒක ඒ විදිහට නැතුව වෙනස් වුණොත් දෙක දුකයි. මේකට කියනවා විපරිණාම දුක්ඛ කියලා නේ. කැමති දේ වෙනස් වෙනකොට දුකයි. දුක් දේ පවතිනකොට දුකයි. මේ දුක අපි අත්දකින දුක. එහෙනම් අපිට දුකක් આવුවොත් අපි ඔකෙන් ගැලවෙන්න හදනවා. සැපක් આવුවොත් ඒක තියා ගන්න බලනවා නේද? නැති වෙන්න නම්. ওই ටික තමයි ඔය සාමාන්‍ය කෙනා දහම නොරන්න කෙනා කරන්නේ. හැබැයි ඒක කළාට එහෙම තියා ගන්නත් බෑ. නේද? දුකක් එන්නේ නැතුව ඉන්නත් බෑ. තියෙන සැප නැති වෙන එක නවත්තන්න බෑ. ඔය ලෞකික විදිහට උත්සාහ කළාට ඒක බෑ. එනිසා තමයි ඒවා ඉක්මවාන විදිහට පෙන්නන තව දුක් ජාතියක් තමයි සංඛාර දුක්ඛ කියන එක. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. මොනවායි සංඛාර දුක්ඛ කියන එක හැමෝම දන්නේ නැහැ. බුදුදහමක් ඇති වෙනකන් දන්නේ නැහැ. අනිත් දෙක දන්නවා නේද? බුදුදහම අහලා නැවත් දන්නේ. සංඛාර දුක්ඛ කියන එක තමයි මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒ දුක්ඛ ආර්ය සත්‍ය දැනගන්නවා. ඒක තේරුම් ගන්න. සංඛාර කියන වචනේ අහලා තියෙනවා නේ? පහළ තියෙනවා. මොනවාද? අහංකාර කියන සිතුවිලි. සිතුවිලි සංකාර තමයි. සංකාරයක් තියෙනකොට තව ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ මොනවායින් හරි සකස් වෙන හේතුගතයන්ගෙන් හටගත්ත දේවල් වලට තමයි සංකාර නැත්නම් සංස්කාර කියනවා නේද? සංකාර. ඒ වචනේ තව කොහෙද එන්නේ? අවිද්‍යාපච්චය සංකාර. ඒක අවිද්‍යාව නිසායි සංකාර හටගන්නේ. එතකොට මේ සංකාර කියනකොට තේරුම් ගන්න මේ ලෝකේ තියෙන අපි දන්න හැම එකක්ම සංකාර ගණිත වෙන්නේ. අපි දන්න ඒවල් මොනවද ලෝකේ තියෙන්නේ? රූප නේද? කොහොමද රූප තියෙනවා කියලා දැනගන්නේ? ඇහෙන් දැකලා. කුරුල්ලෝ කෑ ගහනවා කියලා දැනගන්නේ කොහොමද? කනෙන් අහලා. ඒත් රූප ගැනනේ දැනගන්නේ. එතකොට මෙන්න මේ ආයතන හරහා අපි දැනගන්නා රූප තියෙන බව නේද? ඇහ කන නාසය දිව ශරීරයට අරමුණු වෙන ඒවායින් දැනගන්නා රූප තියෙනවා කියලා. ඒවායින් තමයි අපිට ලෝකේ හැදිලා තියෙන්නේ. හ්ම්. ඒකට අහු වෙන ඒවාට අපි කියනවා ලෝකේ තියෙන දේවල් කියලා නේ. එතකොට දැන් ඔන්න ඔය රූප තේරම සංඛාර ගොඩක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ හේතුපත්යෙන් හටගත්ත. මේ දේශනා කරලා තිබුණාට අපි ඒක හොයන්න ඕන ඔක ඇත්තද කියලා. තමන් තේරුම් ගන්න. දහම දන්න එක එකක්, ඒක දකින්න එක තව එකක්. දැන් දැක්මක් කරගන්නකොට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. නැත්නම් මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන්. අතට ඒ රූප විතරක් නෙමෙයි, අතන ජාති පහක් කියන රූප වේදනා දැනෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන අපි පංච උපාදානස්කන්ධ කියන්නේ. ඒ පහම මේ සංඛාර ගොඩක්. කියන්නේ මේ පහල වෙනවා ඒවා නෙමෙයි හේතුපත්යෙන් හට ගන්න දේවල්. එකක් පහල ඇති නේ. තව පංච උපාදානස්කන්ධෙට මොකක්ද කියලා තියෙන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකයි. එහෙනම් දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්නකොට පංච උපාදානස්කන්ධේ දුකයි කියන එකත් උදව් වෙනවා. සංඛාර දුක්ඛ කියන එක තේරුම් ගන්න එක උදව් වෙනවා. හරි? ඒකට ඒ දහම කෙනෙක් දේශනා කරන මේ දෙකෙන් ටිකක් හෙව්වොත් අපිට දුක්ඛාරය සත්‍ය ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. නැත්නම් පංච උපාදානස්කන්ධය දුකයි කියනකොට රූප උපාදානස්කන්ධය දුක වෙන්න ඕන නේ. අපේ රූපයක් උදාහරණයක් ගත්තොත් දැන් රූප කියන්නේ මොනවද කියලා අපි කියෙවි. රූපයකට උදාහරණයක් කොහොමද හොයාගන්නේ? ඇහැට පේන දෙයකින් හරි කම්පෑහෙන දෙයකින් හරි හොයාගන්න වෙනවා නේ. දැන් ඔය ෆෑන් එකේ ශබ්දය ඇහෙනවා නේ. තන පෑන් එක දිහා බලුවොත් රූපයක් තියෙනවා. ඒක පෑන් එක කියන්නේ රූපය. නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප උපාදාන සංදේ දුකයි. නේද? දැන් පෑන් එක කියන්නේ රූපය. අපිට ෆෑන් එක සැපයිද දුකයිද? දැන් බැලුවාම සැපයි නේද? දැන් අපි දැන් ෆෑන් එක කියන රූපයක් උපාදාන කරගෙන එහෙනම් අපිට ඒක හරි සැපයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දුකයි කියලා. අන්න දැන් අපි දන්න දෙයි බුදු කෙනෙක් පෙන්වන දෙයි අතර වෙනසක් තියෙනවා නේද? අන්න ඔක තමයි අපි දැන් දුක්ඛාරය සත්‍ය දන්නේ නැහැ කියන්නේ. අපිට දුක්ඛේ ඥානං කියන එක නැහැ. බුදු කෙනෙක්ට තමයි දුක්ඛේ ඥානං තියෙන්නේ. ඒක අපි දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කියලා වන්දනා කරනවා. ඔබ අපේ ඥානය කරගන්න නම් හදන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඔබ තමන්ගේ ඥානයක් කරගෙන මේ සසරෙන් එතෙර වෙන්න. නේද? දැන් එතකොට ෆෑන් එක කියන රූපේ අපි දැන් උපාදාන කරලා කියලා පැහැදිලි නේද? ඒ රූපේ අපි බාර අරගෙන ඒකයි උපාදාන කරලා කියන්නේ. නේද? අතන ෆෑන් එකක් තියෙනවා කියලා පිළි අරන් ඉවරනේ. ඒකට උපාදාන කරලා. ඈ? උපාදාන කරගෙන ඉවරයි. රූප උපාදානේ නම් හටගෙන දුක හටගත්තා කියන එක අපිට පේන්නේ නැහැ. නේද? මේකෙන් තේරුම් ගන්න අපි මේ දහමෙන් කොච්චර දුරයිද? ඒක තේරුම් ගන්න විදිහක් හොයා ගන්න වෙනවා. මේකත් දහමෙන් තමයි බුද්ධ දේශනාවලින් තමයි හොයා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් බුදුහාමුදුරුවෝ කියපු විදිහටම හොයලා බලන්න ඕන නැත්නම් මේක හොයා ගන්න බැරි වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ රූපය පිරිසිඳ දකින්න විදිහක් කියා දෙනවා. කොහෙද ඒක තියෙන්නේ? ඉතල කියන මේ රූපය පිරිසිඳ දකින්න. ඒ කියන්නේ රූපයේ යථාභූත ස්වභාවය ඇති ඇති දකින්න ඕන. අපි දැකලා නැහැ. ඒක දකින්න වැඩපිළිවෙලක් කියා දෙනවා. ඒක තමයි ඔය කායානුපස්සනාවේ තියෙන්නේ. අහලා තියෙනවද කායානුපස්සනාව? කොහෙද තියෙන්නේ? සතිපත්ත. නේද? කායානුපස්සනා සතිපත්තානිය. සතර සතිපත්තානෙන් එකක් නේද? කායානුපස්සනාව තියෙන්නේ කය පිරිසිඳ දකින්න. කවුද කායානුපස්සනාව වඩන්න ඕන? අපි තමයි වඩන්නේ. ඇයි වඩන්නේ? කය ගැන ඇත්ත දන්න හින්දාද නැති හින්දාද? නැති හින්දා. රූපය ගැන ඇත්ත දන්නේ නැති හින්දා අපි ඒ රූපේ ඇත්ත දකින්න දීපු වැඩ පිළිවෙල තමයි කාය අපතන. රූපේ කිව්වත් කය කිව්වත් එකයි නේ. අපි පණ තියෙන රූපත් අහුවෙනවා, පණ නැති රූපත් හම්බ වෙනවා. ඒ රූපෙක දැන් පිළිගත්ත නේද? අපි ඇත්ත ඇති හැටි දැකලා නැහැ කියලා. දැන් ෆෑන් එක කියලා රූපයක් උපාදාන කළාට ඔබ දුකයි කියලා දැකලා නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ මේ යථාභූත ස්වභාවය දුකයි කියලා පෙන්වන්නේ. රූපේ උපාදානේ දුකයි. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක අපි ඇත්ත දැක්කොත් ඒක දුකයි කියන එක අවබෝධ වෙන්න ඕන. ඒකත් අපි දැන් ওই ෆෑන් එක කියන රූපේ අජ්ජත් රූපයක්ද බහිද්ද රූපයක්ද? බහිද්ද රූපයක් නේද? අපේ ශරීරයේ එකයි කිනම් අජ්ජත්ද? එළිය නම් බහිද්ද. ඒතර පෑන් එක බහිද්ද රූපයක් නේද? අජ්ජත් උනත් බහිද්ද උනත් වැඩ පිළිවෙල තමයි. ඉතින් අජ්ජත්ං වා කායේකානුපස්සී විහෙරති. බහිද්දා වා කායේකානුපස්සී විහෙරති. දැන් බලන්න ඕන මේ සතිපට්ඨානෙ ඊළඟට කියන්නේ මොකද්ද? කොහොමද කායේකානුපස්සී විහෙරති? කායේ කියන්නේ කය. දැන් අපි පෑන් එක ගත්තොත් අන්න කායේ කියන්නේ පෑන්. දැන් ඒකේ කායනුපස්සී විහෙරති වෙන්න ඕන. ඒකේ අනුපස්සනාවක් කරන්න තියෙනවා. ඒක කොහොමද අනුපස්සනාව කරන්නේ කියන එක තමයි ඊළඟට පැහැදිලි කරන්න. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සතිපට්ඨාන. එතනින් තමයි මේ සතිපට්ඨාන භාවනාව පටන් ගන්න. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මොකක්ද මේ කියන්නේ? සමුදය ධම්මානුපස්සී. පස්සී කියන්නේ දකින්න. මොකක්ද දකින්න කියන්නේ? සමුදය ධම්මානු. සමුදය ධර්මය. හටගන්නේ කොහොමද කියලා දැනගන්නවා. හටගත්තේ කොහොමද කියලා දැනගන්න, හොයාගන්න. දැන් ෆෑන් එක හටගත්තේ කොහොමද කියලා දැන් හොයන්න. ඒකේ කායනුපස්සනාව වඩන්න. කායේ කායනුපස්සනාව. එතකොට දැන් කොහොමද, මොකක්ද සමුදේ? මොකක් හින්දාද හටගත්තේ කියලා හොයන්න. දැන් ෆෑන් එක හැදුන හැටි හොයන්න. සාමාන්‍ය කෙනාට හොයන්න පුළුවන්, මේකේ අර ගෝලයක් වගේ එකක් තියෙනවා, තතු ටිකක් තියෙනවා, ඕවායි කරලා තියෙනවා, කරන්ට් එක දෙන්න ඕන, මෝටරයක් තියෙනවා. කෑලි ටික එකතු වෙලා තමයි ෆෑන් එක හැදුනේ. ඒක එක්තරා සමුදයක්. ඒ වුණාට ඒ සමුදේ අපි හෙව්වේ Taman තුලින්ද බාහිරෙන්? බාහිරෙන්. බුදුරජාණන් වහන්සේ සමුදේ හැන්න කිව්වේ තමා තුලින්. එහෙනම් ඒ හොයන විදිහ අදුගත් තියෙනවා නේද? ඔක තව ටිකක් හොයන්න පුළුවන්. ඒ කොටස් ටික හැදුනේ සතර මහා ධාතුවෙන් කියලා. මොනවා සතර මහා ධාතු කියන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ වයින් හැදුනේ. එතකොට පෑන් එක හැදුනා සතර මහා ධාතුව කොහෙද එතකොට තියෙන්නේ? තමා තුළද? සතර මහා ධාතුවෙන් හැදුනා කියුවත් සමුදේ හොයලා තියෙන්නේ බාහිරෙන්. තාම බුද්ධ දේශනාවට හරියටම ඇවිල්ලා නැහැ නේද? සමුදේ හොයන්න කිව්වේ තමාතු. තව විදිහක් තියනවද දැන් අපි ওই ෆෑන් එක තියනවා කියලා දැනගත්තු? අපි කොහොමද ෆෑන් එක තියනවා කියලා දැන් දැනගන්නේ? මේ මොහොතේ කොහොමද ෆෑන් එක තියනවා කියලා දැනගත්තේ? උලංග වදින හින්දා ඒ ෆෑන් එක කරකිනවා කියලා දැනගන්න. ඔව් බැලුවොත් ඇහෙන් දැකලා දැනගන්නවා නේද? පද්දෙත් ඇහෙනවා නේද? පද්දෙනුත් දැනගන්න පුළුවන් පෑන් එක තියෙනවා කියලා කරකිනවා නේද? දැන් ඔන්න ඔය දැනගත්තු විදි ජාති තුනකට අපිට දැනගන්න පුළුවන්. පද්දේ ඇහිලා පුළුවන්, හුඟඟ වැදිලා පුළුවන්, ඇහෙන් දැකලා පුළුවන් නේද? ඔය ಜಾති තුනෙන් ඕන එකක් අරගෙන අපිට යා විමසලා බලන්න ඕන සමුදේ. දැන් සද්දේ ඇහෙනකොට දැනගන්නා නේද? උඩ බලන්න ඕනේ නැහැ ෆෑන් එක තියෙනවා. සද්දේ ඇහෙනකොට දන්නවා ෆෑන් එක කරගෙන අපිට. දැන් සද්දේ ඇහෙනකොට මොකද්ද වෙන්නේ? මොන ආයතනද වැඩ කරන්නේ? සද්දේ ඇහෙන්නේ මොකෙන්ද? කනේ. කනයි. ඇහෙන හැම සද්දෙකම අපි ෆෑන් එක තියනවාද? නැහැ. ඒක තව මොකද්ද උදව් වෙන්නේ? කනෙන් ඇහෙන දේ ගැන මනසෙන් හිතන්න ඕන නේද? කල්පනා කරන්න ඕන. ඔය සද්දෙ මොකේද දන්නේ? අන්න ඒකකට තමයි ෆෑන් එකේ කියලා. එතකොට ආයතන දෙකක් තියෙනවා නේද? කනෙන් අහනවා, හිතෙන් හිතනවා. සෝත ආයතනයයි මන ආයතනයයි ආයතන දෙක. දැන් ඒ ආයතන දෙකේ ඔන්න දැන් අනිත් දැනගන්න විදි වල ආයතන බලන්න. දැන් එහෙන් දැක්කොත් මොනවද ආයතන දෙක? චක් ආයතනය හැට පේනවා, ඊළඟට පේන දේ ගැන හිතනවා මන ආයතනය. උලඟ වැදුනොත් උලඟ වදින්නේ මොකද? කායත ශරීරයේ කාය ආයතන. කාය ආයතන ස්පර්ශයක් දැනෙනවා. ඒක ගැන කල්පනා කරනවා. ওই ෆෑන් එකෙන් එන හුඟක තමයි වදින්නේ කියලා. එතකොටත් ආයතන දෙකයි, කාය ආයතනයි මන ආයතනයි. ඔය හැම එකෙන්ම දැනගත්තේ ෆෑන් එක ගැන. හරි. දැන් Taman ඒ දැනගන්න මොහොතේ උදව් වුණේ මොන ආයතනද කියලා ඉස්සෙල්ලා හොයන්න ඕන. අපි හිතන දැන් සද්දේ ඇහිලා දැනගන්නේ කියලා. එතකොට සෝත ආයතනයයි මන ආයතනයයි නේද? දැන් බලමු ඒ ආයතන දෙකෙන් මොනවද කරන්නේ. සෝත ආයතනයෙන් මොකක්ද කරන්නේ? සද්දේ අහන. අහනවා එක විතරයි. ඇසීම විතරයි කනට කරන්න පුළුවන්. කනට පුළුවන් දැකීම කරන්න? බැ. නේද? වර්ණ දකින්න බෑනේ කනට. කනට පුළුවන් අහන්න විතරයි. හරි. දැන් ඇසීම කියන්නේ සෑන් එකකුත් නැහැ. ශබ්දයක් ඇහුණා නේ. ඒ ශබ්දයනකොට සෑන් එක හැදිලා නැහැ. ශබ්දේ ඇහෙනවා නේ. ඊළඟට ඔක සෑන් එකක ශබ්දයක් කියලා දැනගන්නේ හිතෙන්. මන ආයතනේ සෝත ආයතනේ නෙවෙයි නේ. සෝත ආයතනේ ශබ්දයක් තියෙනවා කියලා විතරයි දැනගත්තේ. මන ආයතනෙන් තමයි පෑන් එකක් කියන එක හදන්නේ. දැන් මන ආයතනෙන් හදන පෑන් එක දැන් ශබ්ද ඇහෙනකොටම පෑන් එකේ ශබ්ද කියලා දැනගන්නකොට රූපයක් පේනවා. ඒ රූපේ කොහාටද තියෙන්නේ? ඇහැටද පේන්නේ හිතටද? ශබ්දේ විතරයි ඇහෙන්නේ. අපි ඒකත් බැලුවේ නැහැ තාම. ශබ්ද ඇහෙනකොට පෑන් එකක් මතක් වෙනවා. ඒ මතක් වෙන පෑන් එක පෙනීලා තියෙන්නේ කොහාටද? හිතට නේද? ඒ හිතට පේන පෑන් එක අල්ලන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි බාරගත්තු දැනගත්තු පෑන් එක අල්ලන්න පුළුවන් එකක් නේද? ඊළඟට හිතට පේන පෑන් එකේ හුලඟ අපිට විඳින්න පුළුවන්ද? එහෙනම් අරක ඕම් කරලා හිතේ පෑන් එක දාගන්න. හිතෙන් පෑන් එකක් හදුවට ඒකෙන් හුලඟක් එන්නේ නැහැ. නේද? ඊළඟට ඇහෙන් දකින්නත් බැහැ. ඇහෙන් දකින්න පුළුවන් ද දැන් හිතෙන් හිතපු එක? හිතටද පේන්නේ ඇහැටද? නෑ, ඔන්න ශබ්දය ඇහෙනවා පෑන් එකක් කියලා හිතනකොට හොඳට පෑන් එකක රූපයක් තේනවා නේද? ඒ තේන්නේ ඇහැටද හිතටද? හිතට නේද? නෑ, ඇස් දෙක වහගෙන ශබ්දය අහගෙන බලන්න. පෑන් එක කියලා තේනවනේ. ඒ තේන්නේ ඇහැටද හිතටද? හිතට. දැන් අන්න ප්‍රශ්නය, හිතට පේන එක ඇහැට පේනවද? දැන් ඔයගොල්ලෝ හැමෝටම හිතට පේනව නේද පෑන් එක? දැන් බලන්න අල්ලපු කෙනාගේ හිතේ තියෙන පෑන් එක පේනවද කියලා? ඇහැට පේනවද දකින්න පුළුවන් නේද? හිතේ හදපු එක ඇහෙන් දකින්න පුළුවන්ද? බැහැනේ. අපිට නිකන් පුළුවන් වගේ හිතුණාට පුළුවන් නැහැ. ඒ අනිත් එක්කෙනාගේ හිතේ හදපු එක පේනවා. තමන්ගේ හිතේ හදපු එක අනිත් අයටත් තේරෙනවා නේද? හොඳ වෙලාවට එහෙම පේන්නේ නැහැ. නැත්තම් බනිනවා, හිතෙන් බනිනවා. ඒ ටික පේන්නේ නැහැ නේද? එහෙනම් අපි හිතෙන් හදන ඒවා ඇහැට මං කියන්නේ ඇහැට පේනවා කියලා. මං කියන්නේ ඇහැට පේන්නේ නැහැ, හිතට පේන්නේ. ඇස් දෙක වහගෙන ශබ්දය අහගෙන ඉන්නවා. පෑන් එකේ ශබ්දය කියනකොට පෑන් එකක් පේනවා නේද? කාර් එකක් පේන්නේ නැහනේ ඔය ශබ්දෙට. නැහැ නේද? හැබැයි අපි ඇස් දෙක වහගෙන ඉද්දි පේනවා නම් කොහටද ඔය පේන්නේ? පිටට. ඇහැට නෙමෙයි නේද? හැබැයි අපි ඕක දිහා බලාගෙන ඇහෙන් දැක්කොත් මේ වගේ කියලා හිතනවා නේද? පෑන් එක ඇහෙන් දැක්කොත් මේ වගේ කියලා හිතනවා. ඒ වුණාට ඔය ඇහැට පෙනිලා නෙමෙයි, හිතටයි පෙනිලා නේද? ඒ පැත්ත බැලුවොත් මේ වගේ තේයි කියලා හිත කියලා තියෙනවා. තාම ඒකට ඇහෙන් දැක්කේ නැහැ නේද? ශබ්දය ඇහෙනකොටම හිතෙන් රූපයක් හදලා තියෙනවා. පැහැදිලිද? ඒක වහගෙන අහගෙන ඉන්න ෆෑන් එක දිහා. දැන් ෆෑන් එක පේන්නේ ඇහැටද හිතටද? හිතට. නෑ, දැන් ඇත් එක අන්ද වුණා කියලා හිතන්නකො. තාම ශබ්දය ඇහෙනවා. ඈ දැන් මේ මොහොතේ ඉඳලා පේන්නේ නැති වුණා කියලා හිතන්න. දැන් උපද්දේ එනවා, උලංග වදිනවා, ආන්න පෑන් එක පේනවා. හැබැයි ඒ පේන්නේ දැන් තියෙන එක නෙවෙයි. කලින් අත්දැකපියන්නේ. එතකොට සද්දේ හෙනකොට හිතෙන් පෑන් එකක් හදලා දුන්නා. ඒ පෑන් එක හදන්න උදව් වුණේ දැන් තියෙන එක දැකලා නෙමෙයි. තාම දැක්කේ නැහෙනේ. පරණ අත්දැකීමක් තමයි ඇදලා ගත්තේ. හ්ම්. ඒක හරි. මම ඒ දන්නේ නැති සද්දයක් ඇහුවොත් ඒක අපි වෙන මල බලමු. දැන් දන්න සද්දයක් ඇහුනොත් රූපේ පේනව නේද ඒක? ඔව්. එතකොට ඒ රූපේ හදලා තියෙන්නේ තිතේ කියන එක පැහැදිලි. සද්දේ ඇහෙනකොට රූපේ හැදෙන්නේ තිතේ. තිතේ හැදෙන එක ඇහැට පේනවද? පේන්නේ නැහැ. ඒක අල්ලන්න පුළුවන්ද? බැහැ. ඒකේ ගඳක් සුවඳක් බලන්න පුළුවන්ද? බැහැ. ඒකේ රසක් බලන්න පුළුවන්ද? දැනේ වෙන ආයතන පහේ එකකින්වත් හිතේ හදපු එක අත්දකින්න බැහැ. ඒ නිසා තමයි අනිත් අය එක්කනා හිතන එක පේන්නේ නේද? ඒ වගේ අපි හිතේ හදන ටික වෙන කාටවත් තේින්නේ නැහැ. නැහැ අපිට විතරයි පේනලා තියෙන්නේ. කියන්නේ හිතට විතරයි පේනලා තියෙන්නේ. හිතට පේනලා තියෙන්නේ ඒකට කියන්නේ මන ධම්ම මනෝ විඥාන. මනෝ විඥානෙන් තමයි ඔය දැනගත්තේ මනසේ හදපු ධම්ම. ටික ධම්ම කියන්නේ මනෝමය දෙයක්. මනසෙම නිර්මාණය. ඒකට දැන් සද්දය ඇහෙනකොට අපේ මනසේ මොනවද නිර්මාණය වෙනවා. ඒක තමයි ඔය පෙනුනේ පෑන් එක කියලා. නේද? ඒක වෙන කාටවත් පේන්නේ නැහැ. අපටවත් පේන්නේ නැහැ අපේ ඇහැට. අපේ හිතට අරමුණු වෙනවා විතරයි. එනට අපි විස්පාප කරනවා. ඔය නිකන් අර ඇහෙන් දැක්කොත් පේන පෑන් එක තමයි ඔය දැනගත්තේ කියලා. එහෙම ගතියක් තියෙනවා. අය අපේ ලෝකෙටයි පුරුදු. හරි. ඒ නිසා අපි බලනකොට අර හිතපු පෑන් එක අර තියෙන්නේ. අපත් දෙයහිලා දැනගත්තු පෑන් එක අන්න තියෙනවා කියලා හිතනවා නේද? හරි. එතෙන්දි මොකද්ද වෙන්නේ කියලා ටිකක් හොයන්නවා. එන කණෙන් සද්දේ ඇහුණා කනට බෑපෑන්නේ කවදාද? උපද්දයක් කරන් දිනා විතරයි. සද්දේට අනුව කල්පනා කරනකොට ඕක පෑන් එකේ සද්දයක් කියලා අර පරණ අත්දැකීම් වලින් පෑන් එකක් හදනවා. ඒක තමයි දැන් හිතට දර්ශනය වෙන්නේ. නේද? එහෙනම් ඔය දැන් එළියේ තියෙන පෑන් එකද දර්ශනය වෙන්නේ පරණ එකද? පරණ එක. එතනින් බැලුවත් පේනවා. පිරවතිලා දැන් ඔය කුරුල්ලෝ කෑ ගහනවා එහෙනම් එහෙනම් නේ එහෙනකොට අපි හිතනවා ඒ දිගින් ඉන්න කුරුල්ලා. කුරුල්ලෙක්ගේ රූපයක් නැවෙනවනේ. බල්ලෙක්ගේ රූපයක් නෙවෙන්නේ නැවෙන්නේ නේ. කුරුල්ලෙක්ගේ රූපයක් නැවෙනවනේ. දැන් අපි හිතන්නේ අර එළියේ ඉන්න රූපේ තමයි මේ තේන්නේ. කෑ ගහන කුරුල්ලගේ රූපේ තමයි තේන්නේ කියලා. ඔය තේන්නේ එළියේ ඉන්න කුරුල්ලද හිතේ හදපු එකක්? හිතේ හදපු එක. හිතේ හදන්න උදව් වුණේ කලින් අත්දැකීමන්නේ. එතකොට මේ පරණ අත්දැකපු කුරුල්ලෙක් තමයි මේ දැන් පෙන්න. ඈ? ඌ දැන් නැහැ. නේද? එනකොට ඕක දිහා බලලා අපි විශ්වාස කරන්නේ අර දැන් ඉන්නේ කා පේනවා කියලා. මේ දැනගත්තී දැන් කෑ ගහන කුරුල්ලා කියලා නේද හිතන්නේ? ආයි රැවටිලා නේද? අතීතත් දෙකේ මේ මොහොතට අරන් ඒක දැන් තියෙනවා කියලා එළියනොත් කියලා නේද? අපි ෆෑන් එක හදුවෙත් දැන් ඔහොම නේද? සද්දය ඇහිලා පෑන් එක කියලා අතීතත් දෙකීමක් කරන් ඒක දැන් තියෙන එක කරලා තියෙනවා. අතීතත් දෙකීමක් හිතෙන් දැකලා ඒක දැන් එළියේ තියෙන එක බවට වර්තමානයේ ගෙන හිතා. එතන වැරද්දක් වෙලා නේද? අනක ටිකක් තේරුම් ගන්න. කුරුල්ලෙක්ගේ සද්දය ඇහෙනකොට අපි හිතන්නේ ඔය එළියේ ඉන්න කුරුල්ලා දැනගත්තා කියලා. එළියේ ඉන්න එක නෙමෙයි ඔය දැනගත්තේ. හිතේ හදපු එක. චිත්ත රූපය. හිතේ හදපු එකේ වැරද්දක් නෙමෙයි. ඒක එළියේ තියනවා කියන එකයි වැරද්ද. දැන් තියෙන එක කියලා. නේද? නැ හිතේ හදපු එක අනිත් එක අපිට අල්ලන්න බැහැ. එළියේ තියෙන එක නම් අල්ලන්න පුළුවන්. හිතේ තියෙන එක ඇහෙන් දකින්න බෑ. එළියේ තියෙන එක ඇහෙන් දකින්න පුළුවන්. නේද? දැන් බලන්න අපේ පුරුද්ද තියෙන්නේ මේ හිතේ හදන ඒවා ඔක්කොම තියෙන්නේ එළියේ කියලා විශ්වාස කරලා. නේද? දැන් පද්දේ ඇහෙනකොටම හැරිලා බලනවා නේද? මේ දැනගත්ත දේ එළියේ තියනවාද කියලා බලන්න තමයි ඇහැ හරවන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ එළියේ තියෙන එක තමයි දැනගත්තේ සද්ද යහනකොට. එහෙනම් සද්ද යහනකොට ඇත්තටම දැනගෙන තියෙන්නේ හිතේ හදපු එක. දැන් ඔය ඇත්ත අපිට වැහිලා තියෙනවා. සද්දයක් ඇහුණා හිතෙන් හිතුවා කියන එකනේ ඇත්තටම සිද්ධුන්නේ. හිතෙන් හිතුවා කියන එකෙන් අපි දැවතිලා නැහැ එළියේ රූපයක් දැනගත්තා. කියලා එක බාහිරෙන් තියලා බාහිරේ තියෙන ඒකට කියනවා සතර මහා ධාතු. සතර මහා ධාතු රූපයක් බවට පත් කරලා. දැන් ඔය සද්දය ඇහෙනකොට ෆෑන් එකක් හදලා ඕවක් දකින්නේ සතර මහා ධාතු ෆෑන් එක කියලා එළියේ තියෙන එක කරලා තියෙනවා. නේද? ඇත්තටම අත්දැකලා තියෙන්නේ හිතේ හදපු එක. දැන් අන්න බලන්න හිතේ හදපු එකයි අත්දකින්නේ විපාක කරන්නේ එළියේ තියෙන එක දැනගත්තා. ඒ වැරද්ද අපිට තේින්නේ නැහැ. වැරද්දක් වුණා කියලාත් පේන්නේ. අපි වැරද්ද කරන වෙන කෙනෙක් දැක්කොත් නම් අපිට ඔබ ටිකක් පේනවා. ඒකට තමයි අපි උපමා ගන්නෙ. දැන් වතුරට බල්ලෙක් කැපිලා ඌ වතුරට බුරනවා. මේ නැත්නම් අර කණ්ණාඩියට සමහර කුරුල්ලෝ කොටනවා. එතකොට අපි කියනවා මුං රැවටිලා. නේද? දැන් බල්ලා වතුරට ඇවිල්ලා රැවටුනේ ඇයි? තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. නේද? දැන් ඒ බල්ලා වතුරට එනකොට මොන ආයතනද වැඩ කරන්නේ? ඇහැයි සිත. චක් ආයතනේ මන ආයතන. ඉතින් බල්ලාගේ ඇහි ක්‍රියාකාරීත්වය මොකද්ද? වර්ණ පතහන ඇහැ තුලේ හදලා දෙනවා. එතකොට ඒ පතහනේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා නේද? වතුරට එදෙනකොට හැදෙන වර්ණ පතහනේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. එතකොට ඇහි වැරද්දක් තියනවද? නැහැ. ඒක ඇහි ක්‍රියාකාරී. ඊළඟට බල්ලාගේ හිත මොකද කරන්නේ? ඇහැ හදලා දීපු වර්ණ පතහන දිහා බලාගෙන කල්පනා කරනවා. ওই පතහනේ තියෙන හැඩේ මොකද්ද? මේ පරණ අත්දැකීමෙන් කියන බල්ලෙක් කියලා. නේද? නැයි හිතන එකේ වැරද්දක් තියෙනවද? නැහැ නේ. ඉතින් බල්ලෙක් වගේ හැඩයක් ඒ හැඩේ බල්ලෙක් කියලා හිතනවා. දැන් ඇහෙන් දකින්නවා කියන්නේ වර්ණ පතහනක් හදලා දෙනවා. හිතෙන් හිතනවා කියන්නේ ඒ සතහනේ තියෙන්නේ මොකක්ද කියලා අර පරණක් දෙකින් හොයන බල්ලෙක්. හරි? ඒ හිතපු එකෙත් වැරද්දක් නැහැ. බල්ලෙක් වගේ හින්නනේ බල්ලෙක් කියලා හිතුවේ. නේද? ඊළඟට ඌ විශ්වාස කරනවා ඕක හිතෙන් පෙනුන එක කියලාද එළියේ තියෙන එකක් කියලා. අනේ එතන නේද වරදින්නේ. දැකපු එකක් නෙමෙයි හිතපු එකක් නෙමෙයි ප්‍රශ්නේ. හිතපු බව නොදන්නකොට ඔය එළියේ තියෙන එකක් දැක්කා කියලා හිතන එක නේද වැරද්ද? හ්ම්. එතෙන්දී නේද බල්ලා රැවටෙන්නේ මෝඩ බල්ලෙක් තියෙන. අතුලට බුරන්නේ. නේද? එහෙනම් අපිට සද්දය ඇහුණ එකද වැරද්ද? සද්දය ඇහෙන්නේ ෆෑන් එකකින් කියලා හිතපු එකද? ඒ ෆෑන් එක තියෙන්නේ එළියේ. එළියේ එකක් සතර මහා ධාතු ෆෑන් එකක් කරපු එක තැන නේද වැරදුනේ? හිතෙන් හදපු එක හිත දකිනවා කියන තැන සිහිය නුවණ නැහැ. නේ? අපිට මේ කණෙන් ඇහුවා හිතෙන් සිතුවා කියන තැනට අපිට සිහිය නුවණ පිහිටලා නැහැ. පිහිටන්නේ කොහොමද? ඉතින් පුරුදු කරලා නැහැ. නේ? එතකොට අපි ශබ්දය ඇහුවා හිතෙන් හිතුවා අපේ පරණ පුරුද්දට හිත පෙන්නන එක තියෙන්නේ එළිය කියලා බාර්ගා. බල්ල කරපු වැඩේම නේද කරේ? එහෙන් දැක්ක හිතෙන් හිතුවා හිතපු දේ තියෙන්නේ එළිය කියලා විශ්වාස කරා. හිතපු දේ තියෙන්නේ එළිය කියලා විශ්වාස කරා. අන්න ඒක දෘෂ්ටිය. ඒක මෝඩකමට හදන දෙයක්. දැන් ගන්න බලන්න කණෙන් ශබ්දය ඇහිලා ෆෑන් එකක් කියලා දැනගත්තා. ඔය දැනගත්තු ෆෑන් එක එළිය තියෙන්නේ කියනකොට රැවටිලානේ. අනේ රැවටීමෙන් තමයි අපි රූපය රූපමය ෆෑන් එක උපාදාන කළේ. බල්ලා රූපමය බල්ලෙක් උපාදාන කළා නේද? වතුරේ ඉන්නවා කියලා. සතර මහා ධාතු රූපය උපාදාන. ඒ කියන්නේ බාරගා. දැඩිව විශ්වාස කරනවා. බල්ල දෙදිග විශ්වාස කරනවා ඔය තේන්නේ වතුරේ ඉන්න බල්ල. අපිත් ඔය සද්දේ හින්දා හිතෙන් හදලා ඊළඟට විශ්වාස කරනවා ඔය එළියේ තියෙන ෆෑන් එකේ තමයි සද්දේ ඇන්නේ. ඔය දෙකම එකක්. දැන් බල්ල නම් රැවටිලා අපි රැවටිලා කියලා දන්නේ නැහැ. අපිත් ඒ දෙවයි කරලා තියෙන්නේ. එන්නම මේ කියන එක. නොකට ඒරුම් ගත්තොත් දැන් අපිට දෙන්නලා දෙන්න පුළුවන් අපි මෙන්න මෙතන රැවටෙනවා කියන්නේ. ඒ දෙන්නලා දෙන විදිහ තමයි ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ සමුදය ධම්මානුපස්සීනේ. ඒ රූපය හටගත්තේ කොහොමද කියලා හොයාගන්න. ඒක අපිට අහුවෙන්න ඕන ආයතන මුලාවම. නේද? ආයතන මුලාව මත එළිය රූපයක් පැනෙනවා. දැන් බල්ලා වතුරට ඇදලා ආයතන මුලාව මත වතුරේ බල්ලෙක් හැදුවා. නේද? හදාගෙන බුරනවා. හදාගත්තු බල්ලටයි බුරන්නේ. ඌ දන්නේ නැහැ ඒක. බල්ලෙක්ව නිර්මාණය කරගෙන ඌට බුරනවා. නේද? අපි කියනවා මොඩ බල්ලෙක් කියලා නේද? එයාම බල්ලෙක් මවාගෙන ඒක ඇත්ත කියලා අර උන්ට පුරන. දැන් බලන්න එතන වැඩ කරන්නේ ඇහෙන් දැකීමයි දෙදෙන් දැකීමයි. දැන් අපි ඇහෙන් දැකලා ඇහෙන් දැකින හැම එකකටම අපි හිතෙන් හිතනවා. නේද? ඒකට ඇහැ උපද්දලා දෙන්නේ වර්ණ සටහන විතරයි. ඊට වඩා දෙයක් ඇහැට කරන්න බෑ. කියන්නේ අර කැමරාවකට කරන්න පුළුවන් මොකක්ද? ෆොටෝ එකක් ගන්න එකනේ. ඊට වඩා දෙයක් කැමරාවට කරන්න බෑ. ඇහත් ඒ වගේ තමයි. ෆොටෝ එක ගන්නවා විතරයි. ෆොටෝ එකේ තියෙන්නේ මොනවද කියලා කැමරාව දන්නවද? නැහැ. ඒ වගේ ඇහ දන්නේ දැන් ගත්තේ මොකක්ද කියන්නේ? ඇහ වර්ණ හදන උපද්දලා දෙනවා විතරයි. ඒ මොකද්ද? ඒකේ තියෙන්නේ මොකද්ද කියලා තව කෙනෙක් අඳුර ගන්නවා. ෆොටෝ එක දිහා බලන්න ඕනේ. එයා තමයි සිත. හරි. හැබැයි සිත බලන්නේ ෆොටෝ එක දිහා මිසක් එළියේ තියෙන රූප දිහා නෙවෙයි. ඇහැ උපද්දලා දීපු එක දිහා තමයි හිත බලන්නේ. ඊට පස්සේ හිතනවා. මේ ෆොටෝ එකේ තියෙන්නේ මේ වගේ දෙයක් කියලා හිතනවා. ඒ හිතන්න තමයි අර පරණ අත්දැකීම ගන්න. නේද? ඒ පරණ අත්දැකීමට අනුව කල්පනා කරනවා. එතකොට ඒ කල්පනා කරලා දැනගත්තු එක අපේ මෝඩකමට තමයි එළියේ තියෙන එක කියලා විශ්වාස කරනවා. තේරුම් ගන්න ඇහෙන් දැකලා එළියේ රූප දැක්කා කියලා හිතන්නේ මෝඩකමට. ඒ කියන්නේ ආයතන මුලාව. ඇහැ මොකද්ද උපද්දලා දුන්නා හිතෙන් ඒ ගැන හිතුවා. එළියේ එකක් දැක්කා කියන එක වෙනම අපු එකක්. තේරුණාද නේද?
අපි කීපෙකට
ඔව්. ඒ කියන්නේ කරුණු කීපයක් කියන්නේ මෝඩකම් ගොඩක් එක තියෙනවා. එකක් අතීතේ ගෙවිලා ඉවර එකක් දැන් තියෙන බවට පත් කරනවා. නේද? ඊළඟට ඒ හිතේ හදපු එක එළියේ තියෙන එකක් කරනවා. මේව තේරෙන මේ අවිද්‍යාවෙන් කරන වැඩ. ඇත්ත ඇති හිතේ නොදන්න කවන්න කරන වැඩ. එතකොට ඔය ඕක සකස්ුනේ කොහොමද කියලා පෙන්නලා දෙන්න කියනවා. එතකොට නුවණක් එනවා මේ අවිද්‍යාව මත. ආයතන මුලාව මතයි එළියෙන් තිබ්බේ කියන නුවණ. ඒ නුවණ එන්න නම් ඔය සකස්ු නැහැටි බලන්න ඕන ආයතන පැත්තෙන්. ඒ තමන් තුලින් දකින්න පටන් ගන්නවා. තමන් තුලින් දකින්නවා කියන්නේ ඔක එච්චර අමාරු නෑ. මොන ආයතනද වැඩකලි. අපිට ආයතන මහ ගොඩක් නෑනේ. හයයි නේනේ. ඒ හයෙන් දෙකක් තෝරගන්න එකයි තියෙන්නේ. ඒක කරන්න තියෙන වැඩේ එච්චර අමාරු නෑ. සරලයි. මොකක් හරි දැනගත්තු ගමන් හොයාගන්න මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ. ඊළඟට බලන්න ඕනේ මේ ආයතනට කරන්න පුළුවන් මොකක්ද? ඇහැට නම් කරන්න පුළුවන් මොකක්ද? කනට නම් කරන්න පුළුවන් මොකක්ද? එහෙනම් වෙනම හොයන්න. ඒකත් අමාරු වැඩක් නෙමෙයි. ඇහැට පුළුවන් දකින්න විතරයි. ඇහැට පුළුවන් ද අහන්න? බෑ. දැන් හුවද දැක්කද කියලා නෙවෙයි වෙන් කරගන්න තියන්නේ. එතකොට ඇහැට පුළුවන් දකින්න. ඇහැට අහන්න බෑ. ඇහැට ගඳ සුවඳ බලන්න බෑ. ඇහැට රස බලන්න බෑ නේද? ඇහැට පුළුවන් එක වැඩයි දකින්න. දකින්නේ වර්ණ විතරයි. ශබ්ද දකින්න බෑ. ගඳ සුවඳ දකින්න බෑ. ඇහැට දකින්න පුළුවන් වර්ණ විතරයි. එතකොට ඇහෙන් කරන වැඩේ වෙන ආයතනයකට කරන්නත් බෑ. වර්ණ දැකීම නාසයට පුළුවන් බෑ. දිවට පුළුවන් බෑ. අල්ලලා බලලා පාට කියන්න පුළුවන් නේ. කයටත් බැ. නේද? අපේ ඇහෙන් කරන වැඩේ ඇහැට විතරයි පුළුවන්. කනෙන් කරන වැඩේ කනට විතරයි. ඒ විදිහට අපි ආයතන ටික වෙන් කර ගන්නවා. මෙයාට පුළුවන් මේ වැඩේ විතරයි. හරි? දැන් දොස්තර කෙනෙකුට බෙහෙත් දෙන්න පුළුවන්. දොස්තර කෙනෙකුට ලෝය කෙනෙක් කරන වැඩේ නඩු අහන්න පුළුවන්ද? බැහැ. නේ දොස්තර පුළුවන් ගෙවල් හදන්න. ඒක ඉංජිනේරි විදියට. නේ දැන් අපි දොස්තර දෙන බෙහෙත් අපිට සැකයි නේ. දොස්තරට වැරදුනහත් නැහැ. අපි ගිහින් අහනවා ලෝය කෙනෙක්ගෙන් අද කිපු බෙහෙත් එක හරිද කියලා. එයා කළොත් හරිද? නෑ. අපි කරන්නේ මෝඩ වැඩක් නේ. ඒ වැඩේ කරන්න බැරි කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා මෙයා කරපු දේ හරිද කියලා. හා දැන් අපි ඔන්න කණෙන් දැනගන්නවා මොකක් හරි. අපි ඇහැට කියනවා මෙන්න මේක හරිද බලලා කියන්න කියලා. කණෙන් කුරුල්ලෙක් කෑ ගහනවා කියලා දැනගත්තා නේද? දැන් ඇහැට කියනවා අපි දැනගත්ත කුරුල්ලා ඉන්නවද බලලා ඉන්න කියලා. අර දොස්තරගේ බෙහෙත් හරිද කියලා බලන්න ලෝයට දෙනවා. එහෙම වැඩන්නේ. හැබැයි අපි කරන්නේ ඕක. සද්දේ අහන ගමන් හැරිලා බලනවා. හැට කියලා අරගෙන අහලා දැනගත්ත එක තියනවාද කියලා බලන්න. කනෙන් දැනගන්නේ සද්ද. කනෙන් කවදාවත් වර්ණ දැනගන්න බෑ. ඒකට අහපු සද්දෙන් හදපු රූපෙට වර්ණ ටික දාලා තියෙන එකක්. ටික. මන මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා කියන එක හිතෙන්නේ නැහැ. මේ පරණ අත්දැකීමක් අනුව නේද? අන්න ඒක තියෙනවද කියලා බලන්න තමයි ඇහැට කියන්නේ. නේද? අපි සත්‍යය හිලා දැනගන්න ෆෑන් එක තියෙනවද කියලා අර පැත්තේ බලන්න කියලා රූපයක් හදලා දෙනවා. ඒකට සමාන එකක් තිබුණා තා හරි. ඒ දැනගත්තුයි තියෙනවා. දැන් මෙතන වෙන වැරද්ද තේරුම් ගන්න පුළුවන්ද? අපි කරන්නේ මොකක් වෙනද? අපිට ඕක වැරද්දක් තේින්නේ නෑ. ඒ බුදු කෙනෙක් තමයි ඕක අපිට පහදලා දෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ වෙන දේ උදාහරණකින් කියනවා අපි මේ සත්තු 6 දෙනෙක් එකට ගැට ගහලා තියෙනවා කියලා. ගහලා තියෙනවා මේ සූත්‍රේ. මේ ආයතන 6 එකට ගැට ගහලා තියෙනවා. චප්පාන සූත්‍රේ. සත්තු 6 දෙනෙක් එකට ගැට ගහලා. එතකොට එහෙම තියෙනකොට මොකද වෙන්නේ? එක රත්කුට බඩගිනි වෙනකොට අයිතය පැදගෙන යනවා මේ පැත්තට. නේද? බඩගිනි වැඩි උරගෙන ආ දින පැත්තට අනිත් පැත්තට යනවා. දැන් බලන්න මේ සත්තු 6 දෙනා ගැට ගහන්නේ කොහොමද කියලා. දැන් අන්න අපිට සද්දේ එනකොට ෆෑන් එක කුරුල්ලෙක් මොනවා හරි හැදෙනවා නේද? ඇත්තටම හැදෙන්නේ කොහෙද? තිතේ. දැන් තිතේ හැදෙන එක සද්දේ ඇහිලා හිතේ හැදෙනවා නේද? ඒ රූපේ ඇහෙන් දකින්න පුළුවන් දැක්කටම හිතේ හැදෙන එක බෑ. ඒ රූපේ අල්ලලා බලන්න පුළුවන් හිතේ හැදෙන එක බෑ. එළිය තිබ්බොත් නේද ඇහෙන් දකින්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, ගඳ සුවඳ රස බලන්න පුළුවන්. එතකොට ඔය දැනගත්තේ හිතේ හැදපු එක නෙමෙයි එළිය තියෙන එක කියලා විශ්වාස කරනකොට මොකද වෙන්නේ? අනිත් ආයතන ටිකෙන් අත්දකින්න පුළුවන් කරගන්න. නේද? අන්න ආයතන 6 ගැට ගන්නවා. ඔය අද්දැකේ හිතේ හදපු එක නෙමෙයි එළියේ තියෙන එක කියලා විශ්වාස කරන දැන් බල්ලා අද්දැකෙත් හිතේ හදන බල්ලානේ. ඌ විශ්වාස කරනකොට ඔය බල්ලා ඉන්නේ එළියේ කියලා. එළියේ ඉන්න බල්ලව ඇහෙන් දකින්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, හදපොත් බලන්න පුළුවන් නේද? ආයතන 6 ගැට ගන්නවා නේද? කොයි වෙලාවෙද ආයතන 6 ගැට ගහන්නේ? හිතෙන් හදන එක තියෙන්නේ එළිය කියලා විශ්වාස කරනවා. ආයෙ දෙකට කියවොත් රූපයක් කරලා බාර ගන්නකොට. රූප උපාදාන. දැන් ටිකක් හිතා ගන්න පුළුවන් දැයි බුදුහාමුදුරුවෝ මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්. දුක්ඛිතයෙන් කියනවා නම් මේ රූප උපාදානයම දුකයි. අකට උපාදානය කරනකොට ඒ එළිය රූපයක් දැනගත්තා කියලා බාර ගන්නකොට දැන් පකමහදාපු රූපයක් ඔය දැනගත්තා කියලා බාර ගන්නකොට මොකද වෙලා තියෙන්නේ? ආයතන 6ම උතෙන්ට ගැට ගන්න. අපි අත්දැකලා තියෙන්නේ ආයතනකින් විතරයි. ඒ අත්දැක්කෙත් එළියේ තියෙන රූපේ නෙමෙයි. දැන් කණෙන් ගත්තේ ශබ්ද සංඥාව විතරයි. රූප සංඥාවක් ගත්තේ නැහැ. සබ්ද සංඥාවට අනුව හිතන්න ගිහිල්ලා රූප සංඥාවක් හැදුවා. ඒක සංඥාවක් කියලා දැක්කේ නැහැ. ඒක රූපයක් කරලා එළියේ තියෙන රූපයක් කරලා බාරගත්තා. රූප උපාදාන. හිතේ හදපු එකක් හිත දැනගත්තා කියලා තැනින් නැවැත්වේ නැහැ. නවත්තන්න අපට සිහිනවන නැහැ. ඒ එහෙම පුරුදු කරලා නැති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ආයතන වලට පිහිනවන පිහිටන්. ඊළඟට ආයතන පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ එයාගේ හැකියාව. එයාට කරන්න පුළුවන් මොකක්ද? ඒක කෘත්‍ය මොකක්ද? කියලා හඳුරගන්න. හරි? ඔන්න ඔය ටික දැක්කොත් එහෙම අපිට නුවණක් එන්න ඕනේ. මේ හිතේ හදපු පෑන් එක දැක්කම එකක් එළිය එකක් නෙමෙයි ඒක. සත්‍ය එහෙම. කුලඟ වදිනකොටත් එහෙමයි. කුලඟක් වදිනවා විතරනේ දැනගන්නේ. උතර පෑන් එකක් නැහැ. පෑන් එක හැදුවේ හිතේ. නැවක අපිට තේරුම් ගන්නව අමාරු ඇහෙන් දකිනකොට. මේක තමයි ඇහෙන් දකින්නේ නම් එළිය තියෙන එක. ඒකට මතක් කරගන්න අර වතුරට එමෙන බලලා. ඌට හිතන්නේ ඇහෙන් දකින්නේ එළියේ ඉන්න බල්ලා කියලා. ඌ රැවටිලා කියලා බුදන්නේ. ඒ වගේ තමයි අපි රැවටිලා කියලා බුදන්නේ. නැත්නම් තත වේ ඒ තුන් ආකාරයෙන් කොයි විදිහට අපි පෑන් එක දිනනවා කියලා දැනගන්න. උලංග වැදිලා දැනගන්න පුළුවන්. සද්දේ ඇහිලා දැනගන්න. ඇහෙන් දැකලා දැනගන්න පුළුවන්. දැනගන්නේ එළියේ තියෙන පෑන් එකක් කියලා විශ්වාස කරනකොටම රූප උපාදානය වෙලා එතකොට ඔය ටික දැක්කොත් තේරුම් ගන්න පුළුවන් වෙනවා ඔය දුක තකක් වෙලා. ඒ තකක්නේ දුක. මේ බාහිර දෙයක් දැනගත්තේ කියන තැනම ඒකට කියනවා රූප උපාදානය කියලා කියනවා. නැත්නම් රූපයක් තකක් කළා අවිද්‍යාව නිසා තකක් වුණා. අවිද්‍යාව කරපු සංඛාරය. ඔන්න ඕක තමයි සංඛාර දුක්ඛය. සංඛාර දුක්ඛය අපිට දැනෙන්නේ නැහැ. ඇඟට දැනෙන්නේ නැහැ, හිතට දැනෙන්නේ නැහැ. ඔබ ප්‍රඥාවට විතරයි තියෙන්නේ සංඛාර දුක්ඛය. ඒතර ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍යය. කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය දකින්න පුළුවන් ප්‍රඥාවට විතරයි. ප්‍රඥාව විතරයි ගෝචර වෙන්නේ. දුක හරි සැප හරි කියන එක අපිට ඇඟට දැනෙනවා, හිතට දැනෙනවා නේද? දුක්ඛ ආර්ය සත්‍ය එහෙම දැනෙන එකක් නෙවෙයි. ඒකයි ඒක පුද්ගලයානුව වෙනස් වෙන එකක් නෙවෙයි. ආර්ය සත්‍ය ඒක එහෙම තමයි. කාටවත් වෙනස් කරන්න බෑ.
එකිනෙකට සම්බන්ධයක් නැහැ. දේවල් ක්‍රියාවලියක්.
ඔව්. දැන් මේ ආයතන ගැට ගැහුවා කියන්නේ එකකට ගැ සම්බන්ධ නැති හය දෙනෙක් අපි එකට ගැට ගහලා තියෙනවා. නෑ හෙන් කරන වැඩේ කවදාවත් කණෙන් කරන්න බෑ. එහෙමනම් පුළුවන් කියලා අපි එකතු කරනවා. හරි. දෙන්නේ මේ හය දෙනාම ගැට ගන්නවා. ඒ ගැට ගැහිම වුණා කියලා දැනගන්න විදිහ තමයි එළියේ දෙයක් අපි දැනගත්තා කියන දැන. සතර මහා ධාතු රූපයක් ඔය දැනගත්තී කියනකොටම, ඒ කියන්නේ බාහිර තියෙන දෙයක් දැනගත්තී කියනකොටම ආයතන හයින්ම අත්දකින්න පුළුවන්. ලෝකේ තකස් කර. ඔය මක්කමට කියනවා කාම භූමිය. මේ කාම වස්තුවක් අපි තකස් කරන්නේ. කාම වස්තු වෙන්නේ ඇහෙන් අද්දගෙන බලන කණෙන්, නාසයෙන්, දිවෙන්, කයින්. මේකට ගෝචර වෙනවා. මේ ආයතන හයට ගෝචර වෙන වස්තු තියනවා කියලා පිළිගන්න මත්තම කාම මත්තමේ කෙලෙයි. ඒක තිබුණා හින්දා තමයි අපි මේ කාම ලෝකෙ ඉපදුනේ. මිනිස්සෙක් වෙලා ඉපදුනේ. ඇහෙන් ගන්න අරමුණු තියනවා, කණෙන් ගන්න අරමුණු තියනවා, එළිය තියනවා කියලා විශ්වාස කරන මට්ටමට සකස් වෙන්නේ කාම භූමිය. එයන් අත්දකින්න පුළුවන් වස්තු ටිකට කියනවා කාම වස්තු. ඒතර අපි ආයතනයක් වැඩ කරනකොටම කාම වස්තුවක් හදනවා. ඒකට තමයි තව විදිහට රූපය කියන්නේ. සතර මහා ධාතු ඒක උපාදාන කරනවා. ඒක අපිට පේන්නේ අපිම සකස් කරන එකක් කියලා. ඒ අපිම සකස් කරන එකක් තමයි අපි පරිහරණය කරන්නේ. බල්ලා බල්ලෙක්ව හදාගෙන ඌට බුරනවා. අපි දන්නේ අපිත් ඔය වැඩේ කරනවා. අපි ආයතන මුලාවෙන් ලෝකයක් හදාගෙන ඕක එක්ක ඇලෙනවා ගැටෙනවා. අපි දන්නේ මේ අපි හදාගත්තු ලෝකයක් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ. බුදු කෙනෙක් තමයි පෙන්නන්නේ මේ ආයතන මුලාවෙන් සකස් කරගත්තු ලෝකය. සංඛාර ලෝකයක් කියන්නේ. ඒ සංඛාර ලෝකයක් සංඛාර ගොඩක්. සංඛාර කියන්නේ දුකයි. සංඛාර දුක්ඛේ කියලා දෙයක් බුදු කෙනෙක් පෙන්නනවා. සංඛාර දුක්ඛේ. ඒක ආර්ය සත්‍යය. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. සංස්කරණය කළා නම් ඕක දුකමයි. වතුරේ බල්ලෙක් නැනෙව්වා නම් ඒ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම දුකයි. හරි. ඇයි ඒක මෝඩකමට කරපු වැඩ. අවිද්‍යාවෙන් කරපු සංස්කාරය. අවිද්‍යාවෙන් කළා නම් මෝඩකමට නම් හැදුවේ ඒක දුකම නෙමෙයි. බල්ලෙක් ඉන්නවා කියලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම දුකයි. හිතේ හදපු එක දැකලා එතෙන් පියරවන නෑ. ඔය දැක්කේ එළියේ ඉන්න එකෙක් කියලා කියනකොටම ඒ දුක. ඒක ලෝකයේ කිව්වත් දුක කිව්වත් දෙකම එකයි. ලෝකයේ කිව්වත් දුක කිව්වත් ඔකට තවත් නම් දෙයක් වෙනවා. මායය කිව්වත් ඒත් එයා. සත්‍යය කිව්වත් ඒත්. ලෝකයේ කිව්වත් දුක කිව්වත් මායය කිව්වත් සත්‍යය කිව්වත් ඔක්කොම එකම සිද්ධි. ආයතන මුලාව. සකස් කරන එකට තියෙන අර සමිද්ධි සූත්‍ර කියලා සූත්‍ර අතරක ලෝකේ ලෝකේ කියන කොපමණකින් ලෝකේ දැනෙන්නේ සත්‍යය සත්‍යය කියන කොපමණකින් සත්‍යය දැනෙන්නේ මායය මායය කියන කොපමණකින් මායය දැනෙනවා දුක දුක කියන කොපමණකින් දුක දැනෙනවා බුදුහාමර එක උත්තරේ ඇත ඇති කල්හි ලෝකේ ඇත ඇති කල්හි මායය සත්‍යය දුක එනතන් ඇහෙන් දැනගන්න රූප ඇතිකල්ලි රූප එතනමයි දුක එතනමයි සත්‍යය එතනමයි මා එහෙනම් දේශනා තව තේරුම් ගන්න නම් මෙන්න මේ 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 සමුදය දකින්න ඕන සමුදය ධම්මානුපස්සී කියන එක පැහැදිලි දෙයක් කියපු දෙයක් නෝක තේරුම් ගත්තොත් තමයි දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඒකට මෝඩකමට රූපයක් පැනවීමම දුක. ඇයි ඒක තකස් වුනේ? අන්න සමුදේ දකින්න මෝඩකමයි. ආයතන මුලා වෙනවා. අවිද්‍යාව නිසාන දුක්ඛ සමුදේ. දැන් අපි රූපේ පනවන්නේ මෝඩකමට නා. දැන් බල්ලා වතුරේ බල්ලෙක් හදන්නේ මෝඩකමට නා. මෝඩකම නැති කෙනාට රූපය උපදින්න විදිහ නැහැ වතුරේ බල්ලෙක් අපිට උපදින්නේ නැහැ වගේ නේද අපේ මෝඩකමට හදන ඒවා රහතන් වහන්සේට උපදින්න විදිහක් නැහැ අවිද්‍යාව දුරු කරපු මනසට උපදින්න විදිහක් නැහැ අනේ නූපදින ගතියට කියන නිරෝධය ඉපදිලා නැහැ අපේ මෝඩකමටයි උපදදලා තියෙන්නේ දැන් වතුරේ බල්ලා කියන එක ඉපදිච්ච ධර්මයක් නෙවෙයි බල්ලාගේ මෝඩකම මත උපදින්නේ නේද අපිත් මේ ආයතන මුලාවෙන් හදන ඒවා ඉපදිලා නැහැ මුලාව මත උපදින. ඒ නිරෝධ ධර්මයක් කියනකොට තේරුම් ගන්න ඉපදිලා නැහැ හටගෙන නැහැ. ඔව්. සිදු වෙලා නැහැ. ඒක දෙයක් ගැන කතා කරන්න බෑ. හටගන්න හේතුව යෙදිලා නැහැ. හටක නොගත්තේ මොකද්ද කියලා කතා කරන්න බෑ මොකද හටගෙන නෑ ඉස්කතිකා නෑ අර නිරෝධ ධර්ම දැන් අපි තේරුම් ගන්න ඕන මේ නිරෝධ ධර්මයක් අපි මෝඩකමට උපදිනවා එහෙම කත් කියන්නේ ඉස්කතිලා නැති ධර්මයක් හටගෙන නැති ධර්මතාවය මෝඩකමට උපදිනවා ඇත කියලා අරගෙන ඒ ඇත කියලා ගැනීමමයි දුක කෙටියෙන් කියනවා ඒකයි රූප උපාදානයේ දුකයි. මොකද ඔබ ඉපදිලා නැති එක. මෝඩකම මත උපද්දේ. දැන් කියනවා දුක්ඛ ආර්ය සත්‍ය. කාම වස්තුවක් තියනවා කියන මට්ටමම දුකයි. කාම වස්තුව කියන්නේ ඇහෙන් අත්දකින්න පුළුවන්, කනෙන් අත්දකින්න පුළුවන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අත්දකින්න පුළුවන්. දෙයක් පනවන එක. ඒ පැනවීමම දුකයි. දැන් දෙවියන්ට නැද්ද ওই පැනවීම? තියෙනවා. ඒගොල්ලෝ කාම ලෝකේ. ඇහැ කන නාසය දිව ශරීරය පිරවන්න ඒගොල්ලන්ට පුළුවන්. ඒවට ගෝචර දේවල් තියෙනවා කියලා පිළිගන්න මට්ටම. කාම භූමිය මට්ටමේ කෙලෙස් උඩ දිව්‍ය ලෝකෙත් තියෙනවා, මනුෂ්‍ය ලෝකෙත් තියෙනවා, සතර අපාය තියෙන ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන්. දැන් බ්‍රහ්ම ලෝක ජාති දෙකක් අහලා තියෙනානේ නේද? ගිහින් හිටියනම් මතක නැති වෙන්නේ. මොනවාද ජාති දෙක? රූපාවචරයි අරූපාවචරයි. නේද? රූපාවචර බ්‍රහ්මයන්ට රූප ගතිය තියෙනවා. අරූපාවචර මට්ටමේදී රූප ගතියක් දැනගන්න විදිහක් නැහැ. කයක් තියෙන්නේ රූපාවචර මට්ටමේ. කාක් නැති බ්‍රහ්ම ලෝක අරූපාවචර. කයක් පිළිබඳව අදහසක් නැහැ. ඒක විස්තර කරනවා දැන් අපි කාම භූමියේදී ආයතන 6ම වැඩනේ. රූප භූමිය වෙනකොට ආයතන 3ක් හටගන්නේ නැහැ. කය, දිව, නාසය. ඒ ආයතන 3 හටගන්නේ නැහැ රූපාවචර බ්‍රහ්ම මට්ටමේ. තියෙන්නේ ඇහැයි කනයි මනසයි විතරයි. ඇහැයි කනයි මනසයි විතරයි රූපාවචර භූමිය. අරූපාවචර වෙනකොට ඇහැයි කනයි හටගන්න හේතු ටිකක් අයින් වෙනවා. දැන් මනස විතරයි. හේ ඔයගොල්ලන්ට පුළුවන් මේ මට්ටම අත්දකින්න තමයි. බේත සමාධියකට තමයි තියෙන ධ්‍යාන වඩා ගන්න. රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන. එතකොට අපිට මේ ඉන්න ගමන්ම මනස ලෝකේ ඉඳන්ම රූපාවචර මට්ටමට හිත දියුණු කරගන්න පුළුවන්. නේ? සමාධිය. මොකක්ද මේ දියුණු වෙනවා කියන්නේ? ආයතන තුනක් හදන එක නවත්තන. කයයි දිවයි නාසය. එහෙනම් තේරුම් ගන්න මේ ටික එහෙනම් දැන් හැදිලා තියෙන කෙලෙස්ම. ඒකයි මේ ටික යටපත් කරගන්න ඕන. ධානය වල. ඊළඟට තව ටිකක් යටපත් කරන අරූපාවචර මට්ටමට එනකොට ඇහැයි කනයි දෙකක් හැදෙන්න තියෙන හැකියාව తాවකාලිකව යටපත් කරනවා. ඇයි යටපත් කරන්න පුළුවන්? ඒ වගේ ලයිට් මත හැදෙන හින්දා ඒක ලයිට් එක යටපත් නේද? ඉතින් ඒ කරන්නේ යටපත් කිරීමනේ. අපිට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකෙද හට නොගන්න විදිහට කපලා දාන්න විදියක්. ඒකද කියනවා සමුච්ඡේද. තමන් හිතෙන් විතරක් හිතනකොට බලන්න මොන වගේද කියලා. දැන් ඒ කියන්නේ නිකන් හීනයක් දකින වෙලාව හිතන්න පුළුවන් නේද? ජීවිතේට පුළුවන් නේද? ඒක එලා නිකන් හිතා ගන්න. ඒකට මන ආයතනෙත් පුළුවන් ලෝකේ හදන්න. ඒ ලෝක මට්ටම හැබැයි අල්ලන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. ඒ මට්ටමේ කියලා හිතෙන්නේ නැහැ. කාය ආයතන. එතනයි වෙනස. එතකොට ඔබ තේරුම් ගන්න ඕන දැන් මේ ආයතන හයම කෙලෙස් මතයි කියන එක. නෑ තියෙන ඒවා නෙවෙයි. කෙලෙස් මත උපද්දනය. අපිට ඒව පේන්නේ නැහැ. එහෙනම් පේන්න නම් මේ ප්‍රඥාව වඩා ගන්න ඕන. මේ වැඩේ මේ වැඩ කරන හැටි ගැන හොඳට හොයන්න ඕන. මේ හොයන විදිහත් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන එක තමයි සතිපට්ඨාන කියන්නේ. මොකද මේ සතිපට්ඨානේ පටන් ගන්නෙ කොහෙන්ද? සමුදය ධම්මානුපස්සීවා කාය. කයක් තියනා නම් ඒක සමුදය හොයාගෙන හොයාගෙන යනවා. කොතෙන්ට යනකම් හොයන්න ඕනද? ඔය ආයතන මුලාව අහු වෙනකම්. එතකොට තමයි Taman තුලින් සමුදේ තියෙන්නේ. මේ මගේ මෝඩ කම තමයි ඔබ හදලා තියෙන්නේ. ඒ විදිහට පේනවා. එහෙම දකින්න දකින්න ඔන්න මෝඩ කම පේනවා. එයා මෝඩ කම දුරු කරගන්න. දැන් ආයතන මුලාවෙන් මේව හැදුවා කියලා දකින්න දකින්න මුලාව දුරු වෙනවා. ඒක එළිය දෙයක් හැදුවා කියන්නේ ආයතන හය ගැට ගැහෙන. මේ ටික ටික ගැටේ ඉන්නවා. මේ සමුදේ තෙන්නන්න තෙන්නන්න අර ගැට ගන්න ගතිය ටික ටික අඩු වෙනවා. අපි හිතන කණෙන් ඇහුවා හිතෙන් හිතුවා. එළියේ තිබ්බේ නැහැ කියලා හිතනවා. එළියේ තිබ්බොත් ආයතන හය ගැට ගැහුවා. මම හිතෙන් හදපු එක හිත දැනගත්තා කියලා දකිනකොට බාහිරේ කනවන්නේ මෝඩකමට කියලා දකිනකොට අර ආයතන හය ගැට ගහන්නේ මෝඩකමට කියන අදහස නේද තියෙන්නේ? තතේක පුරුදු කරන්න මේ ගැටේ ටික ටික ලියන ආයතන හය සම්බන්ධ කර. එතකොට මේක ආර්ය මාර්ගේ වෙනවා. ඒක වඩන්න නම් ඔබ හරියට දැනගන්න ඕනේ. මේ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගන්න වෙන්නේ මේ බුදුදහමෙම ওই ටික විස්තර කරලා දෙන්න. මේ ආයතන හය පිරිසිඳ දකින්න. ඒක ඔය තියෙන මහා කලායතන තුප්පෙන්න පුත්‍ර ගුණක තියෙනවා. එකෙක් සලායතන සූත්‍රෙදි කියනවා මේ සාමාන්‍ය මේ සතර වෙන සත්‍යය ඇහැගෙන දන්නේත් නැහැ දැකලත් නැහැ. අජානං අපස්සං යථාභූතං. චක්ඛුම් භික්ඛවේ අජානං අපස්සං යථාභූතං. මේ ඇත්ත ඇති හැටි අහලත් නැහැ දැකලත් නැහැ. ඇහෙන් දැනගන්න රූප ගැන රූපේ අජානං අපස්සං යථාභූතං. චක්ඛු විඥානේ අජානං අපස්සං යථාභූතං. අජානං අපස්සං ඥානම් පස්සංගේ විරුද්ධ පැත්ත අපි මේ සතර යන සත්‍යය ඉන්නේ එකනම. බුදුහාමුදුරු දේශනා කරනවා මේවා ගැන දන්න දකින්න කෙනෙක් වෙන්න කියලා. ඥානම් පස්සං යථාභූතං ඇහැගෙන චක්කු වික්‍රේ ඥානම් පස්සං යථාභූතං වෙන්න. එතකොට අන්න සාක්ෂාවෝති සම්මාදිට්ඨිය. ඒ වුණා සම්මාදිට්ඨිය තියෙනවා. රූපේ ඥානම් පස්සං යථාභූතං. එතකොට සම්මාදිට්ඨිය කරේ සම්මාදිටිය ඇති කරගත්ත කෙනාට විතරයි මාර්ගේ වඩන්න පුළුවන්. මේ අත්‍යවශ්‍ය තේරුම් ගත්තොත් තමයි මාර්ගේ වඩන්න පුළුවන්කම. ඒ අන්න ඔය සඳහා තමයි අපි ධර්මය මේ විමසන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. ඒ ටිකට දැන් අපි පොඩි විවේකයක් ගමු නේ විනාඩි 10ක් විතර පොඩ්ඩක්. එක දිගට කතා කළොත් ඔය තේරුම් ගන්න අපහසුයි.